ඒ සති කතා කරා ඒ බලාපොරොත්තු කොටස් තුනකට බෙදන්න පුළුවන් කියලා. එක කොටසක් මේ ජීවිතයේ තුල ඉටු කරගන්නට බලාපොරොත්තු වෙන, ඒ වගේම මේ අපි ලෞකිකයි කියලා හිතන මේ කන බොන අඳින පළඳින ඉගෙන ගන්න මුදල් උපයන වියදම් කරන ඉතිරි කරන ඔය ආදී වූ මේ ජීවිතයට අදාළ බලාපොරොත්තු ඒ පළවෙනි කොටස. මා හිතන්නේ වැඩිපුරම අපිට තියෙන්නේ ඒ බලාපොරොත්තු තමයි. මේ ජීවිතයට අදාළ ඒ වගේම ඔය කියපු භෞතික ලෞකික අරමුණු පිළිබඳව ඇති කරගත්ත බලාපොරොත්තු. ඊළඟ දෙවෙනි කොටස ගැන ටිකක් කතා කළා, මේ මතු ජීවිතයේ පිළිබඳව එන බලාපොරොත්තු. මරණින් මතු මොකද වෙන්නේ, මොකද වෙන්නට ඕනේ, කොහෙද යන්නට ඕනේ, කොයි විදිහේ උපතක්ද ලබන්නට ඕනේ, ඒ ආදී කාරණා පිළිබඳව තියෙන බලාපොරොත්තු හෝ මරණින් මතු උපතක් නැහැයි කියා මරණින් සියල්ල ඉවර වෙනවා කියලා ඇති වෙන බලාපොරොත්තු, ඒකත් බලාපොරොත්තුවක්. මරණින් පස්සේ මොනවත් නැහැ කියලා. කොහොම හරි ඔන්න දෙවෙනි වර්ගයේ බලාපොරොත්තුව මරණින් මතු පිළිබඳ ඇති වෙන බලාපොරොත්තුව. ඊළඟ තුන්වෙනි කොටස ගැනත් කතා කළා, මේ ඔය දෙකටම කෙලින්ම අයිති නැති ආධ්‍යාත්මික වශයෙන් ඇති කරගන්න ලෞතුරු කාරණා පිළිබඳව බලාපොරොත්තු, අපේ හිත සම්බන්ධයෙන්, හිත දියුණු කිරීම සම්බන්ධයෙන්, හිත පිරිසිදු කර ගැනීම සම්බන්ධයෙන්, ජීවිතය අවබෝධ කර ගැනීම ගැන ඔය ආදී වශයෙන් ඇති වෙලා තියෙන, ඇති කරගෙන තියෙන බලාපොරොත්තු තුන්වෙනි කොටස. එතකොට මේ මනස නැමැති භාජනය සැබවින්ම පිරීලා තියෙන්නේ ඔය තුන් ආකාරයේම බලාපොරොත්තු වලින්. ඕනෑම මොහොතක එය උදෑසන වුණත්, දහවල වුණත්, සවස රාත්‍රිය වුණත්, මැදියම් රැ වුණත්, එක මොහොතක ඒ ඕනෑම මොහොතක බලන්න හිතට එබිලා බලාපොරොත්තුවක් නැද්ද කියලා තට්ටු කරලා ඇහුවොත් හිතින් මේ වෙලාවේ කුමක් ගැනද ඔබ බලාපොරොත්තුෙන් ඉන්නේ කියලා හිත කතා කරන්න පටන් ගනී. එකින් එක අපේක්ෂාවන් ගැන, බලාපොරොත්තු ගැන, ඒ අපේක්ෂාවන් සහ බලාපොරොත්තු ඉටු කරගන්නට හදාගත්ත සැලසුම් ගැන. ඉතින් ඔය විදියට බලනකොට කල්‍යාණ මිත්‍රවරුනි, ඔබත් අපත් හැම දෙනාම ජීවත් වෙන්නේ බලාපොරොත්තු වලින් පිරුණු ලෝකේ. බලාපොරොත්තු වලින් සම්පූර්ණයෙන්ම පිරි ගිය ලෝකයක තමයි ජීවත්. උතුරලා ගිහිල්ලා නැහැ. පිරි ඉතිරි ගිහිල්ලා නැහැ. කවදාවත් හිතක් ඉතිරෙන්නේ නැහැ. ඒක තමයි මේ මනස නැමැති භාජනයේ තිබෙන සුවිශේෂී ලක්ෂණය. මේක පිරුණට කවදාවත් ඉතිරිලා යන්නේ නැහැ. කටගාවට මුවවිට පිරුණත් තවත් එක සිතිවිල්ලකට, තවත් එක ආශාවකට, තවත් එක බලාපොරොත්තුවකට අපේ හදවතේ ඉඳ තියෙනවා. එයයි සිත පිළිබඳ තියෙන අරුමය. අනිත් ඕනෑම භාජනයක් කොපමණ විශාල වුණත් එය පිරුණට පස්සේ ඉතිරිලා යනවා. ආයිද නැහැ කියනවා, දැන් ඇති කියනවා. නමුත් මනසේ ස්වභාවය කුමක්ද? මනසට පුළුවන් ඕනෑ තරම් බලාපොරොත්තු ඇති කරගන්න. කාටවත් බෑ සීමා පනවන්න. ඔබට පුළුවන් බලාපොරොත්තු 5ක්, 10ක්, 50ක්, 100ක් විතරයි ඇති කරගන්න ඊට වැඩිය බෑ කියලා කිසිම කෙනෙකුට නීති දාන්න බෑ. ඕනම දෙයකට නීති දාන්න පුළුවන් සාමාන්‍ය ජීවිතේ. හැබැයි මේ බලාපොරොත්තු ඇති කර ගැනීම ගැන නම් නීති දාන්න බෑ. මනස ඍසිසේ නිදහසේ කාගේවත් බලපෑමකට යටත් නොවි තමන්ට හිතුමතේ බලාපොරොත්තු ඇති කරගන්න. තමන් ගැන ඇති කරගන්නවා බලාපොරොත්තු, තමන්ගේ අනාගතය ගැන, කායික සෞඛ්‍ය පිළිබඳ බලාපොරොත්තු වෙනවා, අධ්‍යාපනයේ පැත්තෙන් තමන් පිළිබඳව බලාපොරොත්තු ඇති වෙනවා, ඊළඟට අනිත් අය ගැන බලාපොරොත්තු වෙනවා, ඊළඟට අනිත් දේවල් ගැනත් අපිට බලාපොරොත්තු තියෙනවා. දැන් මේ විදිහට කිසිදු බාධාවකින් තොරව ඔබටත් පුළුවන් මටත් පුළුවන් ඇති තරම් බලාපොරොත්තු ඇති කරගන්න. ඊට කාලයක් නැහැ, තැනක් නැහැ, සීමාවක් නැහැ. ඉතින් ඒ නිසා මනස කරන්නේ කුමක්ද? ඔහේ පාලනයකින් තොරව මේ අනාගතයේ පිළිබඳ බලාපොරොත්තු, අනාගතයේ පිළිබඳ කෙලවරක් නැති අපේක්ෂාවන් ඇති කරගෙන තමන්ගේම මනස පුරවා ගන්නවා තමන් විසින්ම ඇති කරගත්ත බලාපොරොත්තු. එතකොට අපි ජීවත් වෙන්නේ ඇත්තටම කල්‍යාණ මිත්‍රවරුනි මේ ඇති කරගත්ත මවාගත්ත බලාපොරොත්තු වලින් පිරුණු ලෝකේ. එතකොට මේ බලාපොරොත්තු අපි දන්නවා කාලයේ පැත්තෙන් සම්බන්ධයි අනාගතයට. ඕනම බලාපොරොත්තුවක් සම්බන්ධ වෙන්නේ කාලයේ පැත්තෙන් අනාගතයට. ඒ කියන්නේ බලාගෙන ඉන්නවා කියන්නේ පොරොත්තු ලේඛනයක් කියන්නේ ඉස්සරහට, ඒක මේ වෙලාවේ තියෙන එකක් නෙමෙයි, ඉන්න වෙනවා බලාගෙන. කාලයේ පැත්තෙන් අනාගතේ. එතකොට අපි බලාපොරොත්තු වලින් පිරුණු ලෝකයක ජීවත් වෙනවා කියන්නේම අපි ජීවත් වෙන්නේ අනාගතේ කියන. අනාගත කියන වචනේ තේරුම නාගත, තාම ඇවිල්ලා නැහැ කියන එක. නොපැමිණි නාගත, නොපැමිණි. ඇත්තටම මේ අනාගතය කියලා දෙයක් නැහැ. කාටවත් හොයාගන්න පුළුවන්ද මෙන්න අනාගතය කියලා? දැන් අපි එහෙම වචනයක් පාවිච්චි කරපු ගමන්ම අපිට හිතෙනවා එහෙම දෙයක් තියෙනවා කියලා. ඒක තමයි මේ භාෂාවේ තියෙන ප්‍රයෝගය. භාෂාවේ තිබෙන උගුල මොකද්ද? අපි කිසියම් දෙයකට වචනයක් පාවිච්චි කළ විගසින්ම අපිට හිතෙනවා ඒ වචනෙට අදාළ දෙයක් ඇති කියලා. එහෙම තියෙන්නම ඕනේ. නිකම්ම වචනයක් තියෙන්න පුළුවන්. දැන් අපි කෝප්පේ කිව්වොත් අන්න කෝප්පයක් පේනවා. අපිට කියන්න පුළුවන් මෙන්න කෝප්පේ, මේකට තමයි අපි මේ කෝප්පේ කියන වචනේ පාවිච්චි කළේ. පැදුරක් කිව්වොත් මෙන්න පැදුර, මේකට තමයි පැදුර කියන වචනේ කිව්වෙ. ඉතින් ඒ වචනෙට සමාන සමරූපී දෙයක් අපිට භෞතික ලෝකෙන්, ජීවත් වෙන ලෝකෙන් පෙන්වන්න පුළුවන්. දැන් එහෙම ඉතින් කාර් එකක් කිව්වොත් ඔන්න පෙන්වන්න පුළුවන්. ඒ වචනේ දෙයයි වචනෙන් ඔප්පු වෙනවා, එහෙම දෙයක් තියෙනවා කියලා. ඒ දෙයින් ඔප්පු වෙනවා වචනේ ඇත්තයි කියලා. වැව කිව්වොත් ඔන්න පෙන්වන්න පුළුවන් මේ වැව කියන අකුරු දෙක පාවිච්චි කරලා හැදුණු වචනෙන් කියන්නේ ඔන්න අර දෙයට තමයි. ඔකට තමයි වැව කියන්නේ. එතකොට මම වැව කියපු ගමන් ඒ වචනෙන් අදහස් වෙන දේ පිළිබඳ ඔප්පු කරන්න පුළුවන් ප්‍රායෝගිකව. වැවක් පෙන්නලා ඡාය රූපයක් පෙන්නලා ඔප්පු කරන්න පුළුවන්. දැන් ඔහොම වචන තියෙනවා. හැබැයි භාෂාව හැදෙන්නත් ඇත්තේ ඔය අපි දන්න අත්දකින්න දේ කතා කරන්න වෙන්න ඇති. හැබැයි එහෙම එහෙම ගිහිල්ලා භාෂාව දිගට දියුණු වෙනකොට වර්තමාන අත්දැකීම් වලින් එහාට ගිහිල්ලා අත් නොදුටු දේ ගැනත් කතා කරන්න පටන් ගත්තා. එහෙම වචන ඕනේ තරම් තියෙන ඔප්පු කරන්න බෑ. හැබැයි වචන තියෙනවා. ඒ වචන තියෙනකොට අපි හිතන එහෙම දෙයක් තියෙනවා කියලා. දැන් අපි උදාහරණයක් විදියට ගත්තොත් දැන් බ්‍රහස්පතින්දා කියන වචනේ ගත්තොත් දැන් අපි හිතන එහෙම එකක් තියෙනවා. බ්‍රහස්පතින්දා කියලා එකක් තියෙනවා. ඒකට තමයි අපි මේ වචනේ පාවිච්චි කරන්නේ. මොහොතකට හිතලා බලන්න මේක කොහෙද තියෙන්නේ මේ බ්‍රහස්පතින්දා කියන්නේ? කොහෙද තියෙන්නේ? ඔප්පු කරන්න පුළුවන් ද එහෙම එහෙම ඒ වචනෙට අදාළ දෙයක් තියෙනවා කියන කොහේ හරි තැනක? බ්‍රහස්පතින්දා කියන වචනෙට අදාළ දෙයක් ඊට සමරූපී දෙයක් අර වැව කිව්වා වගේ, කුටුව කිව්වා වගේ, කෝප්පේ, වැදුර කිව්වා වගේ පෙන්වන්න බෑ. එහෙම පෙන්වන්න බෑ. ඒක අපි හදාගත්ත සංකල්පයක්. බ්‍රහස්පතින්දා කියන්නේ ඒක අපි හදාගත්ත සංකල්පයක්. ඒ සංකල්පයට අපි ඔක්කොම එකඟ වෙනවා. එතකොට අපි හිතනවා එකඟ වීම නිසා එහෙම එකක් කියනවා මේ අද බ්‍රහස්පති. ඊයේ බදාදා, හෙට සිකුරාදා. ඉතින් අපි ওই වචන දැන් සිය පාරක්, දහස් වාරයක්, දසදහස් වාරයක්, ලක්ෂ වාරයක් කතා කරලා තියෙන නිසා දැන් අපිට ඒ වචන ඇත්ත වෙලා තියෙනවා. ඒ වචනයෙන් කියන දේ ඇත්තටම තියෙනවා කියලා හිතෙනවා. අපි හොයන්නේ නැහැ ඒ නිසා. වචන වලින් අපි නවතිනවා. වචන වලින් අපි සෑහීමකටපත් වෙනවා. වචනේ තමයි දේ කියලා හිතනවා. මේ වචනෙන් කියන්නේ ඇත්තම දෙයක්. නෑ, එහෙම ඇත්තම නෙමෙයි. ඒක බොරුවකුත් නෙමෙයි. හැබැයි ඇත්තකුත් නෑ ඒක. දාද බ්‍රහස්පතින්දා කියන එක බොරුවක් නෙමෙයි. එහෙම කිව්වා කියලා කවුරුවත් මුසාවාදා ශික්ෂාපදේ කඩන්නේ නැහැ. හැබැයි එහෙම එකක් නැහැ ඇත්තට. හොඳට විග්‍රහ කරලා බැලුවොත් මොකද්ද මේ බ්‍රහස්පතින්ද එහෙම එකක් නැහැ. මේක අපි හදාගත්ත වචනයක්. මේ පැය 24කට හදාගත්ත වචනයක්. එච්චරයි. ඉන් එහා දෙයක් නැහැ. හොයාගන්න බෑ බ්‍රහස්පතින්ද මොකද්ද කොහෙද තියෙන්නේ මෙන්න බ්‍රහස්පතින්ද කියලා. පෙන්වන්න පුළුවන් දෙයක්, ඔප්පු කරන්න පුළුවන් දෙයක්, තනාත කරන්න පුළුවන් දෙයක් නෑ. ඒ වගේ හුඟක් දේවල් තියෙනවා. භාෂාව අරන් බලන්න අපි කතා කරන වචනවල වැඩි හරියක් තියෙන්නේ ඔහොම අපි හදාගත්ත සංකල්ප. ප්‍රායෝගිකව නෑ එහෙම දෙයක්. එහෙම නැති ඕනි තරම් වචන තියෙනවා. එතින් අපි මේ භාෂාව භාවිතා කරනකොට භාවනාවේදී ඊටම වැදගත් කාර්යයක් සිද්ධ වෙනවා. මේ වචනේ වචනයක් විතරයි. එච්චරයි. මේක සංකල්පයක් විතරයි. ඉන් එහා දෙයක් නැහැ. මේ භාවනාවේදී මේ සංකල්පයේ සහ සැබවින්ම සිද්ධ වෙන දේ මේ දෙක අපි වෙන්වෙන්ව අඳුනා ගන්නවා. ඒකට තමයි විදර්ශනා භවනාව කියන්නේ. මොකද්ද විදර්ශනා භවනාව කියන්නේ? දැන් විදර්ශනා කියන වචනේ විවිධ ආකාරයෙන් තෝරන්න පුළුවන්. විනිවිද දැකීමක්, විශේෂයෙන් දැකීමක්, ගැඹුරින් දැකීමක්, ඒ ආදි වාසේ මෙතන දැකීම කියන අදහස් තියෙන. හැබැයි ඒක වැඩි කරලා තියෙනවා. සාමාන්‍ය දැකීමක් නෙමෙයි. දැන් සාමාන්‍ය දැකීම තමයි මේ බ්‍රහස්පතින්ද කියලා එකක් තියෙනවා කියන්නේ. ඒක අපි කවුරුත් සාමාන්‍ය එකඟ වෙන දෙයක්. කවුරුවත් හැබැයි හොයන්නේ නැහැ මේක කොහෙද තියෙන්නේ, මොකද්ද මේ බ්‍රහස්පතින්ද කියන්නේ, ඇත්තටම මෙහෙම එකක් තියෙනවද, කොහොමද මන් දන්නේ එහෙම එකක් තියෙනවා කියලා. ඒක අපි කවුරුවත් කවදාවත් සැක කරපු, වාද කරපු, විමතියටපත් වෙලා විමසා බැලූ දෙයක් නෙමෙයි. කැලෙන්ඩරෙත් තියෙනවා, දිනපොතෙත් තියෙනවා, පත්‍රවලත් තියෙනවා, ගුවන්විදුලියෙත් තියෙනවා, රූපවාහිනියෙත් තියෙනවා, අපිත් කියනවා, අපිටත් දැනෙනවා. ඉතින් අපි හිතන ඒච්චර ඔක්කොටම වර්ධින්න බෑනේ. දැන් මෙහෙම එකක් තියෙනවා කියලා. ඒ ඔක්කොම කියනවා මිසක් එහෙම දෙයක් නෑ. ඔක්කොම කතා කරනවා, ලියනවා. ලියන්නත් පුළුවන් කතා කරන්නත් පුළුවන් නැති දේවල් ගැන ඕනේ තරම්. ඇත්තටම නැති දේවල් ගැන ඕනේ තරම් ලියන්න පුළුවන් කතා කරන්න පුළුවන් ඔක්කොටම එකඟ වෙන්න පුළුවන් එහෙම දෙයක් තියෙනවා කියලා එහෙම දෙයක් තියෙනවා කියලා හිතාගෙන වැඩ කරන්න පුළුවන් ඒ ඔක්කොම පුළුවන්. ඉතින් මේ විදර්ශනාව කියන්නේ මිත්‍රවරුනි ඒ අපි එකඟ වුණු දේවල් අපි තියනවා කියලා හිතන පේන දේවල් අරගෙන ඇත්තටම එහෙම එකක් තියෙනවද? කොහොමද එහෙම දෙයක් තියෙන බව මම දන්නේ? පොතක තිබුණු නිසාද? කවුරුත් කියු නිසාද? පත්තරේක ලියලා තිබුණු නිසාද? හැමෝම කියන නිසාද? නැතිනම් මගේ පැත්තේ මොනවද තියෙන සාක්ෂි? ඔය කියන දේවල් ඔය සංකල්ප ඔය වචන තියෙන බව ඔප්පු කරන්න. ඒක ඒ ගැන කරන විමර්ශනයකට තමයි විදර්ශනාව කියන්නේ. ගවේෂණයක. නිකාම්ම බලා ඉඳීමක් නෙමෙයි විදර්ශනාව කියන්නේ. විමසා බැලීමක්. විමර්ශනය කර බැලීමක්. ඒක බැලීමක් තමයි දැකීමක් තමයි. හැබැයි සාමාන්‍ය දැකීමක් නෙමෙයි විමර්ශනය කර බැලීමක්, විමසා බැලීමක්, සොයා බැලීමක්. මේ විදිහට විදර්ශනාවට එනකොට අපි හොයන හුඟක් දේවල් තියෙනවා. ඇත්තටම අපි හොයන්නේ නැති දෙයක් නෑ භාවනාවේදී. ඒ නිසා මේ භාවනාවට කාට හරි කියන්න බෑ මෙන්න මේ ටික විතරයි භාවනාවට අඩංගු වෙන්නේ, වළංගු වෙන්නේ, අදාළ වෙන්නේ ආ මේවා නම් භාවනාවට වැදගත් නෑ කියලා. භාවනාවට නොවැදගත් වෙන එකදු වැලි කැටයක්වත් මේ මහ පොළවේ නෑ. මහ පොළවේ තියෙනවා නම් යම් තාක් වැලි කැට, ඒ හැම වැලි කැටයක්ම භාවනාවට වැදගත්. ඒ හැම දෙයකින්ම අපිට තියෙනවා යමක් ඉගෙන ගන්න. යමක් හදාරන්නට, යමක් සොයා බලන්නට, යමක් පිළිබඳව අප තුළ ඇති කරගෙන තියෙන වැරදි අදහසක්, මිත්‍යාවක්, සාවද්‍ය මතයක් දකින්නට ඔය හැම වැලි කැටයක්ම අපට ප්‍රයෝජනවත් වෙනවා. හැම ගහක්ම කොළයක්ම. ඒ නිසා තමයි භවනාවේදී ඔය හැම දෙයක්ම භවනා අරමුණු විදියට අපි ගන්න. තෝරන්නේ හැම දෙයක්ම. පේන්නේ යම්තාක් දේවල්දී හැම දෙයක්ම භවනාවට අදාළයි. ආ මේ භාගයේ මේ අර්ථය වැදගත් නෑ. මේ ටික තමයි භවනේ හිම කියන්නේ. ඒ නිසා හැම රූපයක්ම දැන් භවනාව ගැන කතා කරන කෙනෙක් ඇසට පේන හැම රූපයක් ගැනම භවනා කරන්න. සුදු පාට රූප ගැන විතරක් නෙමෙයි, කළු පාට රූප ගැන විතරක් නෙමෙයි, උස රූප, කොට රූප, මහත, දිග, ලස්සන, අවලස්සන, පාටක හැම රූපයක්ම ඇහැට පේනවා නම් කිසියම්ම ඌහෝ රූපයක් අන්න ඒ රූපය ගැන භවනා කරන්න. කනට ඇහෙනවා නම් කිසියම්ම ඌහෝ ශබ්දයක්, ධ්වනියක්, ස්වරයක්, නාදයක් අතාරින්න එපා. ආ මේවා භවනාවට අදාළ නැහැ කියලා කන් දෙක වහගන්න හදන්න එපා. ඒ ඇහෙන කිසියම්ම වූ හෝ ඒ නාදය, ස්වරය, ගෝසාව, ශබ්දය, ස්වරය ඒ ගැන භවනා කරන්න. විදර්ශනාවට එනකොට අපි ඇස් වහගන්නේ, කන් වහගන්නේ. ඇස් වහගන්නේ, කන් වහගන්නේ සමත භවනාවේදී. ඒ අවශ්‍යයි. ඒ ධාම වැදගත් දෙයක. ප්‍රායෝගිකව එහෙම නැතුව අපිට කවදාවත් භවනා කරන්න ලැබෙන්නේ නැහැ. ඒක සමත භවනාවේදී අපි කරන්නේ ඇස් දෙක වහගෙන, කන් දෙක වහගෙන. වහගෙන කියන්නේ ඒ ඇහෙන දේවල් ගැන හොයන්නේ නැතුව අපිට කන් නැහැ කියලා වගේ හිතාගෙන, කම් විහිරි කියලා වගේ හිතාගෙන පුළුවන් තරම් අවධානය අපි ගේනවා ඒ අපේ සමත භාවනා අරමුණට. එහෙම නැතුව කවදාවත් භාවනාවක් දියුණු කරගන්න ලැබෙන්නේ නැහැ. භාවනා කරන්න සුසු තත්වයකට අපේ මනස හදාගන්න ලැබෙන්නේ නැහැ. ඔහේ හිතියොත් එහෙම නිකන් හිතියොත් එහෙම ඔහේ වෙන දෙයක් උනාවේ ඕන දෙයක් උනාවේ කියලා හිතියොත් කවදාවත් භාවනා කරගන්න ලැබෙන්නේ නැහැ. භාවනා කරන එක පැත්තක තියලා භාවනා කරන්ද සුදුසු තත්වයකට යෝග්‍ය තත්වයකට අපේ සිත් මෘදු කරගන්නට සිත් කර්මණ්‍ය කරගන්නට සිතක් ආධ්‍යාත්මික වශයෙන් ක්‍රියාකරන තත්වයකට පත් කරන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඉන්ද්‍රිය පාලනය, ඉන්ද්‍රිය සංවරය ඉතාම අවශ්‍යයි භාවනාවට. ඉතින් එහෙම ඉන්ද්‍රිය සංවරයකින් පාලනයකින් ඇති කරගනු ලබන ඒ මානසික ඒකාග්‍රතාවය, ඒ මානසික යෝග්‍යතාවය අපි පහවිතා කරනවා ඇත්ත දකින්නට, සත්‍යයේ තේරුම් ගන්න. දැන් මේ සත්‍යය කියවහම ඒක හුඟක් ගැඹුරු වචනයක් වගේ හිතෙන්න පුළුවන්. නමුත් බුදුදහමේ සත්‍ය කතා කරන්නේ ඒ විදිහට මේ ගැඹුරු අර්ථයකින්ම නෙමෙයි, බොහොම ප්‍රායෝගික අර්ථයකින්. අපි දවසට බුදුදහමේ සත්‍ය කොහොමද විග්‍රහ කරන්නේ කියන එක ගැන භාවනා කරමු. ඉතින් දැන් විදර්ශනාවේදී, විදර්ශනාව කියන්නේ මේ විදිහට අපි ඇත්තන් අරගෙන ජීවත් වෙනකොට මොකද වෙන්නේ, මොනවද අපිට පේන්නේ, මොනවද අපිට ඇහෙන්නේ, මොනවද අපේ ශරීරයට දැනෙන්නේ, ඒ විතරක් නෙමෙයි මොනවද හිතෙන්නේ. දැන් බලන්න ඔය ටිකට තමයි අපි ජීවිතය කියලා කියන්නේ. මොනවටද? පේනවා, ඇහෙනවා, දැනෙනවා. දැනෙනවා කිව්වහම ඇඟට දැනෙනවා, නාහයට දැනෙනවා, දිවට දැනෙනවා, ඊළඟට හිතෙනවා. ඔයින් පිට යමක් වෙන්න පුළුවන්ද? ඔබට මොහතකට හිතන්න, අවධානයෙන් හිතන්න, ඔයින් පිට යමක් වෙන්නට පුළුවන්ද? ජීවිතේ මොනවා වුණත් අපි කියනවා ජීවිතේ මා සංකීර්ණයි, මේකේ හිතාගන්න බැරි දේවල් වෙනවා, මං හීනකින්වත් හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා. ඒ ඕනෑම දෙයක්, ඒ අපි ওই සංකීර්ණයි කියන අපි පපුවේ අත්ගහගන්න, විමතියටපත් වෙලා ඇස් දෙක හොඳටම අරගෙන පුදුමේටපත් වෙන ඔය ඕනෑම සිද්ධියක් අරන් බලන්න, එක්කෝ ඒ සිද්ධිය අපිට පෙනෙන දෙයක්, එක්කෝ ඇහෙන දෙයක්, නැතිනම් දැනෙන දෙයක්, ඒත් නැතිනම් සිතෙන දෙයක්. ඔයින් පිට මොනවා හරි ජීවිතේ Tamanට වෙලා තියෙනවා. මදුරුවෙක් කන එකේ පටන්, මදුරුවෙක් දෂ්ට කරන එකේ පටන් අරගෙන බලන්න. එතන තියෙන්නේ දැනීමක්. ඇඟට දැනෙනවා යමක්, කමට දැනෙනවා යමක්, වේදනාවක් දැනෙනවා, රිදෙනවා, කසනවා. එතනින් පටන්ගෙන බලන්න එහාට 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 අපි ওই ජීවිතේ සංකීර්ණයි කියලා හිතන ඕනෑම සිද්ධියක් අරන් බලන්න, එක්කෝ ඒක දැනීමක් ඇඟට, දිවට, නාසයට දැනීමක්, නැතිනම් ඇසීමක්, ශ්‍රවණයක්, එක්කෝ ස්පර්ශයක් නැතිනම් ශ්‍රවණයක්, ඒත් නැතිනම් දර්ශනයක්, පෙනීමක්, අවසාන වශයෙන් සිතීමක්, කල්පනා කිරීමක්, මෙනෙහි කිරීමක්, සිතිවිල්ල. එච්චරයි ඔය හතරට තමයි ජීවිතේ කියන්නේ. ඔය හතරට තමයි අපි ජීවිතේ හැම දෙයක්ම අඩංගු කරන්නේ. දැනීමක්, සිතීමක්, ඇසීමක්, පෙනීමක්. ඔය හතරයි, ඔච්චරයි ජීවිතේ. ඔය හැම දෙයක්ම ඔය හතරෙන් එකකට වැටෙනවා. ඔය හතරෙන් එකකට නොවැටෙන කිසිම දෙයක් නැහැ. ඕනෙම සුපිරි වෙළඳ සැලකට ගිහිල්ලා බලන්න අපිට ගන්න තියෙන්නේ මොනවද කියලා. අර සිටීම එකනම් කවදාවත් ගන්න ලැබෙන්නේ ඒක අපේ ඇතුලේ තියෙන එකක්. නමුත් අනිත් ඔය කාරණා තුනෙන්ක තමයි ඕනම සුපිරි වෙළඳ සැලක නැති දෙයක් හොයා ගන්න නැති දෙයක් නැහැයි කියන ඕනම වෙළඳ සැලකට ගිහිල්ලා බලන්න ගන්න තියෙන්නේ මොනවද? එක්ක දැනෙන දෙයක්. ශරීරයේට, නාසයේට, දිවට දැනෙන දෙයක් තමයි අපි ගන්න. කෑමක් කියලා ගත්තොත් දිවට දැනෙන දෙයක්. ඔය මොනවා හරි සුවඳ විලවුන් ඕනම දෙයක් ඒක නාහයට දැනෙන දෙයක්. ඊළඟට ඇඳුමක් වෙන්න පුළුවන් වෙන මෙත්ත වෙන්න ඕනම එකක් අරන් බලන්න ඒක ඇඟට දැනෙන එකක්. එහෙම නැත්නම් පේන දෙයක්. නැත්නම් මැහෙන දෙයක්. ඔයින් පිට දෙයක් ගන්න තියනවද බලන්න. මොන නම දැම්මත් මොන වෙළඳ නාමයේ යටතේ වුණත් කොපමණ සුපිරි මිලකට වුණත් විකුණන්නේ ඔන්න ඔය ඇහෙන දෙයක්, පේන දෙයක්, දැනෙන දෙයක්. අනිත් පැත්තෙන් අපිට හිතෙන දේවල් අරන් බලන්න. මොනවද අපිට හිතෙන්නේ? ඒත් හිතෙන්නේ ඔය දේවල් ගැනම තමයි. වෙන මොනවා හිතන්නේද? මොකද අපි දන්නේ පමණයි. ඇහෙන දේ, පේන දේ, දැනෙන දේ. ඉතින් ඕවා ගැන තමයි අපි හිතන්නේ. එතකොට අපේ මුළු ජීවිතේම එක එක්තරා විදිහකට සීමා වෙලා කේන්ද්‍රගත වෙලා තියෙනවා ඇසීමට, පෙනීමට සහ දැනීමට. ශ්‍රවණයට, නිරීක්ෂණයට සහ ස්පර්ශයට. මුළු ජීවිතේම කාගේද? හැම මිනිස්සෙකුගේම. එතන නැහැ ભેදයක්. එතන නැහැ වර්ගයක්. හැම මිනිස්සෙකුගේම ජීවිතේ කේන්ද්‍රගත වෙලා තියෙන්නේ මෙන්න මේ අත්දැකීම් ත්‍රිත්වයට. සහ ඒ පිළිබඳව හිතන එකට. ඒ පිළිබඳ කරනු ලබන කල්පනාවන්. ඒ පිළිබඳව ඇති කරගනු ලබන බලාපොරොත්තු වල. දැන් අපේ අතීතය කියලා කියපු ගමන්ම මොනවද අපි කතා කරන්නේ? අතීතේ කියලා අපි දුටු දේ, අපි ඇසූ දේ, අපිට දැනුණු දේ. එච්චරයි. ඕනෑම දුකක්, ඕනෑම සතුටක් අයිති වෙන්නේ ඕවට. සමහර විට අපි කියනවා උදාහරණයක් දෙකක් ගත්තොත් දැන් අපිට අපි ගාන දුක් වෙනවා කාගේ හරි මරණයකට, විශේෂයෙන් අපේ හිතවත් කෙනෙක්ගේ. කීෙහි විප්පයෝගෝ දුක්ඛෝ. නමුත් අපි ඕනතරම් අපේ හිතවත් අය මිය යන්නට ඇති අපි දන්නේ නැහැ. අපි නොදැනුවත් අපේ හිතවත් අය මිය පරලොව ගිහිල්ලා ඇති. ඉතින් අපිට කිසි දුකක් නැහැ. ඇයි අපි දන්නේ නැති නිසා? ඉතින් මිය පරලොව යෑම නෙමෙයි දුකට හේතුව. අපි ඒක දැනගන්න. උත්තර අපි දැනගත්ත ගමන් ඒක ගැන හිච්ච ගමන් එක්ක අපි දැකපු ගමන් අන්න අපේ දුක ඇති වෙනවා. ඒතර දුකක් එන්නට එක්ක අපිට ඇහෙන්න ඕනේ, පේන්න ඕනේ. එහෙම නැත්නම් ඇඟට දැනෙන්න තෝ. ඒ නැතුව දුකක් එන්නේ, සතුටක් එන්නේ නැහැ. ඒ නැතුව දුකක් එන්න පුළුවන් එහෙම වෙයි කියලා හිතුණු ගමන් අයියෝ මැරෙයිද, නැති වෙයිද, පැරදෙයිද එහෙම හිතුණු ගමන් දුකක් එනවා. ඉතින් ආයේ එන්නේ අර සිටීමට. එතකොට අපේ සතුට රැඳිලා තියෙන්නේ මෙන්න මේ කාරණා හතර උඩයි. ඇහෙන දේ, පේන දේ, දැනෙන දේ සහ සිතන දේ උඩයි. දුක රැඳිලා තියෙන්නේ ඔය චතුරාස්‍රය මතමයි. අපි බය වෙන්නේ ඒවටම තමයි. ඇහෙන, පේන, දැනෙන, හිතන දේ. එක්ක මොනවා හරි ඇහෙන්න ඕනේ බය වෙන්න, නැතිනම් මොකක් හරි දකින්න ඕනේ බය වෙන්න, එහෙම නැත්නම් අපේ ඇඟට මොනවා හරි දැනෙන්න ඕනේ බය වෙන්න, නැතිනම් අඩුම ගන්න එහෙම වෙයි කියලා හිතෙන්නවත් ඕනේ. එහෙම වෙයිද කියලා හිතුණොත් අන්න අපි බය වෙනවා. තරහ එන්නේත් එහෙමයි. කෝපය අරගෙන බලන්න ඔය කාරණා හතරෙන් එකක්වත් නැති තැනක තරහ ඇවිල්ලා තියෙනවද කියලා. ඇහැට පේන දෙයකට අපිට තරහ එනවා, ඇහෙන දෙයකට තරහ එනවා, ඇඟට මොනවා හරි අමිහිරි වේදනාවක් දැනුනොත් තරහ එනවා, අමිහිරි දෙයක් නාසයට දිවට දැනුනොත් තරහ එනවා, නැතිනම් හිතෙන්න ඕන. ඉතින් බලන්න අපේ මුළු ජීවිතේම පදනම් වෙලා තියෙන්නේ අපේ හැම අත්දැකීමක්ම. ඒ අත්දැකීම් මත අප ලබන හැම වින්දනයක්ම සහ ඒ විතරක් නෙමෙයි, අර අපි මුලින් කතා කරපු හැම බලාපොරොත්තුවක්ම, හැම අපේක්ෂාවක්ම රැඳිලා තියෙන්නේ ඔය කාරණා හතර මතයි. ඔයින් පිට අපිට කවදාවත් බෑ බලාපොරොත්තුවක් ඇති කරගන්න. පුළුවන්ද ඔයින් පිට යමක් පිළිබඳව බලාපොරොත්තු වෙන්න? උත්සාහ කරලා බලන්න කිසියම් බලාපොරොත්තුවක් හිතේ ඇති කරගන්න ඔය කාරණා හතරට අදාළ නැති. පේන දෙයකට අදාළ නැති, ඇහෙන දෙයකට අදාළ නැති, දැනෙන දෙයකට අදාළ නැති, සිටීමට අයත් නොවන දෙයක් පිළිබඳව පුළුවන් ද බලාපොරොත්තුවක් හදාගන්න. මොනවා බලාපොරොත්තු වුණත් කෙනෙක් නිර්වාණය බලාපොරොත්තු වෙන්න පුළුවන්, ස්වර්ගයේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් ඒක ඇහුවොත් මොකද්ද නිර්වාණය, මොකද්ද ස්වර්ගය, ඔබ හිතන ස්වර්ගය මොකද්ද නිර්වාණය? ඒකට කියන්න වෙන්නේ ඔය හතර එකක් ගැන. එතන මොකක් හරි නැහැ කියලා කියන්නේ, මෙතන තියෙන දෙයක් එතන නැහැ. එතන ආයෙත් එන්නේ ඔය හතරටම තමයි. ඔයින් පිට කිසිම දෙයක් ගැන අපි අර කතා කරපු මෙලව ගැන ඇති වෙන බලාපොරොත්තු, පරලොව ගැන ඇති වෙන බලාපොරොත්තු සහ ලෞතුරු කාරණා පිළිබඳ ආධ්‍යාත්මික ප්‍රගමණය පිළිබඳ ඇති කරගනු ලබන බලාපොරොත්තු ඔක්කොම අවසාන වශයෙන් විග්‍රහ කරලා බැලුවොත් එන්නේ කොතෙන්ද? මෙන්න මේ චතුරස්‍රයේ. දැනීමට, ඇසීමට, දැනීමට සහ සිටීමට. දැන් බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවත් හිතෙන්නේ නැති තත්ත්වයක් භවනාවේ. නෑ කාට හරි ගැනුණා නෑ, මං හිතන කිසිම දෙයකට මගේ භවනාවෙන් මං අරමුණක් නෑ. මං බලාපොරොත්තු වෙන්නේ කිසිඳු සිටීමක් නැති ස්වභාවයක් ගැන. ඉතින් එතනත් ආපහු ওই සිටීම මතමයි මේ බලාපොරොත්තු වෙන්නේ. දැන් තරහ නැති තත්ත්වයක් පිළිබඳව අපි භවනාවෙන් බලාපොරොත්තු වෙනවනම් ඉතින් ආයේ තරහ අපිට හිතන දෙයක් නේ, හිතට දැනෙන දෙයක්. ඒක උඩයි මේ බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔය දිව්‍ය ලෝකයේ පිළිබඳව ඇති වෙන බලාපොරොත්තු අරන් බලන්න, ඒව ගැන විග්‍රහ කරන චිත්‍ර අරගෙන බලන්න, ඒ වර්ණන අරන් බලන්න, ඒ ඔක්කොම මේ අපි දන්න දේවල්. ලෙඩ හැදෙන්නේ නැහැ. ඉතින් ලෙඩ කියන එක අපි දන්නවා, ඒක ඇඟට දැනෙන එකක්. ඒත් එහෙම නැහැ. දිව්‍ය ලෝකේ ලෙඩ නැහැ. වයසට යන්නේ නැහැ. ඉතින් වයසට යනවා කියන එක අපි දන්න එකක්. ඒක දැනෙන එකක්. ඔයින් පිට අපිට මොනම බලාපොරොත්තුවක්වත් ඇති කරගන්න බෑ. අපේ චින්තනය දැන් අපි කීවා, අපි දැක්කා, කාටවත් නීති දාන්න බෑ අපේ බලාපොරොත්තු පිළිබඳව. මෙන්න මේ ටික තමයි ඔයාලට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒයින් පිට නම් කිසිම බලාපොරොත්තුවක් ඇති කරගන්න බෑ කියලා. කිසි කෙනෙකුට සීමාවක් දාන්න බෑ, නීති දාන්න බෑ සංඛ්‍යාව පැත්තෙන්, බලාපොරොත්තු වෙන දේවල් පැත්තෙන්. නමුත් අවසාන වශයෙන් කවුරු නීති දැම්මේ නැති වුණත් අපි කොටු වෙලා, පතු වෙලා, හිර වෙලා ඉන්නේ අපේ හැම බලාපොරොත්තුවක්ම මේ පුංචි චතුරස්‍රය ඇතුළත, මේ පුංචි පාද හතර ඇතුළත. එක පැත්තකින් පේන දේ, අනිත් පැත්තෙන් ඇහෙන දේ, ඊළඟ පැත්තෙන් දැනෙන දේ සහ හිතෙන දේ, මේ හතර ඇතුලේ තමයි අපි ඔය ලක්ෂ කෝටි ගාණක් බලාපොරොත්තු ඇති කරගන්නේ. ඔයින් පිට එකක්වත් අපිට ඇති කරගන්න බෑ. ඊයේ ඇති කරගත්ත බලාපොරොත්තුත් ඔය හතරේක ඇතුලේ, පෙරේද ඇති කරගත්ත නම් බලාපොරොත්තු ඒත් ඔය චතුරස්‍රය ඇතුලේ, ඔය පුංචි හිර කූඩුව ඇතුලේ. ගිය අවුරුද්දේ ඇති කරගත්තේ ඔක්කොම අරන් බැලුවත් මතක තියෙනවා නම් පෙනෙයි. ඒත් මේ පුංචි බිත්ති හතර ඇතුලේ කලින් ආත්මේ ගිය ආත්මේ සංසාරයේ අද වෙනකල් ආවනම් දිග ගමනක් ගණන් කළ නොහැකි තරම් ආත්ම භාවයන් තුල ඇති කරගෙන බලාපොරොත්තු ඒ බලාපොරොත්තු ඉටු කර ගන්නට ආවනම් වෙහෙස කර වූ දීර්ඝ වූ සාංසාරික ගමනක් ඒ හැම බලාපොරොත්තුවක්ම මේ බිත්ති හතර ඇතුලේ මේ පුංචි සිර කුටිය ඇතුලේ තමයි. ඒ පිට එකක් ගැනවත් නෙමෙයි. හෙට හෙට අපි ඇති කර ගත්තොත් බලාපොරොත්තුවක් ඒත් මීටම අදාළයි. ඒ පිට නෑ. අනිත්‍යත් ඒ වගේ. ලබන අවුරුද්දේ ඒ වගේ. ඉදිරියට සංසාරේ කොපමණ දුරක් යයිද දන්නේ. ඒ කොච්චර ගියත් වයින් පිටනම් කාටවත් බලාපොරොත්තුවක් ඇති කරගන්න. ඉතින් බලන්න අපිට නිදහස තියෙන ඕනෑම දෙයක් බලාපොරොත්තු වෙන්න. කාටවත් පාලනය කරන්න, වාරණය කරන්න, දඬුවම් කරන්න කිසි කෙනෙකුට දඬුවම් කරන්න බෑනේ බහවල් දේ බලාපොරොත්තු වුණා කියන්නේ. මේ විදිහ බලාපොරොත්තුවක් ඇති කරගත්තා කියලා කාටවත් නෑ අපිට දඬුවම් කරන්න. හරි නිදහසක්. අපි හරි ස්වාධීනයි. නමුත් ඒ නිදහස තුල අපිට හිතෙනවා අපිට අසීමිත නිදහසක් තියෙනවා ඕනෑම දෙයක් බලාපොරොත්තු වෙන්න. හැම වෙලේම අපි බලාපොරොත්තු වලින් ඒ නිසාම ඒ නිදහස නිසාම අපේ මනස පුරවගෙන ඉන්නේ. තමන් පිළිබඳ, අනිත්‍ය පිළිබඳ, දේවල් පිළිබඳ, මෙලව ගැන, පරලොව ගැන, ලෝකෝත්තර තත්වයන් පිළිබඳව කිරිලා තියෙන අපේ මනස බලාපොරොත්තු වලින් ඒ අසීමිත නිදහස නිසාම පාලනයක් නැති ඒ නිදහස නිසාම නමුත් ඒ අසීමිත නිදහස තුල ඇති කරගනු ලබන හැම බලාපොරොත්තුවක් තුලම අපි මේ කුංචි සිර කුටිය තුල හිර වෙලායි. නිදහස් වෙලා නැහැ. අපි මොනවද හිතන්නේ ආපහු වෙන්නේ? ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට සහ මනසට එච්චරයි. ඔයින් පිට දෙයක් ගැන හිතන්න අපි දන්නේ නැහැ. පතන්න අපි දන්නේ නැහැ. සැලසුම් කරන්න දන්නේ නැහැ. අපේ දැනීම, අපේ දැනුම සීමා වෙලා තියෙන්නේ මේ චතුරස්‍රයේ. අපි හැමෝගෙම දැනීම සීමා වෙලා තියෙනවා. ඉතින් කොහෙද නිදහස? අපි කියන අපි අලුත් අලුත් බලාපොරොත්තු හදා ගන්නවා කියලා. නමුත් බැලුවහම ආයි ඊයේ හදාගත්තේ වම තමයි තව විදිහකට පාට කරලා. පෙරේද හදාගත්ත බලාපොරොත්තුම තමයි තවත් විදිහකට පාට කරලා, සරසලා, විසිතුරු කරලා ගේන්නේ. ඒ නිසා බලාපොරොත්තුත් එක්ක ජීවත් වෙන කෙනෙක්ගේ ජීවිතේ කිසිම අලුත් භාවයක්, නැවුම් භාවයක් අපිට හිතෙන්නේ. ඒකේ අනිත් පැත්ත බලාපොරොත්තුවක් නැති ජීවිතයක නෑ කිසිම ප්‍රබෝධයක්, නැවුම් බවක් කියලා. ඒ නිසා හැම වෙලේම අලුත් අලුත් බලාපොරොත්තු වලින් අපි මනස පුරවනවා. අර පරණ බලාපොරොත්තු, ඊයේ පෙරේද ගිය අවුරුද්දේ ඇති කරගත්ත බලාපොරොත්තු, ඉටු වෙලා හෝ ඉටු නොවුණා හෝ ඒවා මනසින් ඉවත් වෙනකොට සතුට දෙමින් හෝ දුක දෙමින්, ඉටු කරගත්ත බලාපොරොත්තු වලට සතුටු වෙමින්, ඉටු කරගන්න බැරි වෙච්ච කඩවුණු බලාපොරොත්තු වලට දුක් වෙමින්, මනස ඊටාම සියුම් විදිහට ඒ බලාපොරොත්තු ඉවත් කරමින්, අතුගා දමමින් අලුත් අලුත් බලාපොරොත්තු ඇති කරගන්නවා. මක් නිසාද? ජීවිතය අලුත් කරගන්න ඕනි කියලා. නමුත් මොකද්ද වෙන අලුත් භාවය? කිසිම අලුත් භාවයක් නැහැ. සංසාරේ කිසිම දෙයක් අලුත් කියලා කියන්න බෑ. කිසිම අලුත් දෙයක් සංසාරේ නැහැ. සංසාරේ තරම් පරණ දෙයක් තවත් නැහැ ලෝකේ. ලෝකේ පරණ දේවල් ඕනේ තරම් තියෙනවා. ඔය පරණ යකඩ බඩු කඩේකට ගියොත්, පංචිකාවත්තට ගියොත් පරණ දේවල් හුඟක් හොයාගන්න පුළුවන්. කෞතුකාගාරයකට ගියොත් ඉපැරණි දේ හුඟක් අපිට දකින්න ලැබෙයි. ඊළඟට ඔය පෞරාණික ස්ථානවලට ගියොත් ඒත් පෞරාණික දේ දකින්න ලැබෙයි. ඊටත් එහාට ගියොත් ඔය පිරමීඩ් වල තියෙන බා කවුරුදු 4000 5000 එහාට. නමුත් ඒ කිසිම දෙයක් සංසාරයේ තරම් පරණ නෑ. ඒ කිසිම දෙයක් සංසාරයේ තරම් පෞරාණික නෑ. සංසාරයේ තමයි ලෝකේ තියෙන පෞරාණිකම කෞතුකාගාරය. ඒ කෞතුකාගාරයක කිසිම අලුත් දෙයක් තියෙන ඉඩක් නැහැ. සංසාරේ මොනවත් නැහැ අලුත්. ඔය අපි අලුත් කියන හැම එකක්ම හරීම කරණයි. සංසාරයේ එක්ක රූපයක්, එක්ක ශබ්දයක්, එක්ක දැනීමක්, එක්ක සිටීමක්. ඉතින් ඕවා කොච්චර පරණද? රූප කියනේම කොච්චර පරණද? ශබ්ද කොච්චර පරණද? අන්න විදර්ශනාවේදී මේවා පිළිබඳව අවධානයෙන් අවදියෙන් ඉන්නකොට මොනවා පිළිබඳවද? අත්දැකීම් පිළිබඳව, පේන දේ පිළිබඳ, ඇහෙන දේ පිළිබඳ, දැනෙන දේ පිළිබඳ සහ තමන්ට සිතෙන දේ ගැන කෙනෙක් අවදියෙන් සිහියෙන් සිටින විට තේරෙනවා මේ වගේ කිසිම අලුත් භාවයක් නැහැ. මේක රූපයක්, දැකීමක්, කිසිම අලුත් දෙයක් නැහැ. ඊළඟට ඒ පේන දේවල් වලට අපේ හිතේ ආශාවක් එන්න පුළුවන්. ඒ ආශාව අලුත්ද නැහැ? ආශාව කොපමණ පැරණිද? සංසාරයේ යම්තාක් පැරණිද, එපමණටම ආශාවත් පැරණි. සමහර විට අපිට ඇහෙන දෙයකට තරහ එන්න පුළුවන්. ඒක අලුත්ද නැහැ? තරහ කියන එක නෑ. පුළුවන් නම් අතීතයට යන්න මේ සංසාරයේ නැමැති රේඛාව දිගේ ආපස්සට යන්න හැම තැනකම දකින්න තියෙයි තරහා. ඉතිහාස පොතක් අරන් බලන්න, ලංකා ඉතිහාසයේ, ඉන්දියානු ඉතිහාසයේ, එංගලන්තයේ, ග්‍රීසියේ, රෝමේ, ඕනෑම තැනක ඉතිහාසය අරන් බලන්න හැම අවුරුද්දකම හැම දවසකම තරහෙන් පිරීලා. අලුත් නෑ තරහ කියන එක, අලුත් නෑ. යන්න පුළුවන් තරම් දුරක් ඉතිහාසෙ යන්න තරහ දකි, තරහ පේන්න තියෙයි හැම දවසකම, හැම තැනකම, හැම සිතකම. මේ කොහෙද අලුත්? බයත් ඒ වගේ, දුකත් ඒ වගේ, පාළුව, ඊර්ෂ්‍යා, මේ කිසිම දෙයක අලුත් භාවයක් නැව. එකක්වත් නැවුම් දේවල් නෙමෙයි. හාපුරා කියා ඔබ හෝ මම අද මේ මොහොතේ අත්දකින්නේ නැවි කිසි එකක්. සිය දහස් වාරයක් අපි අත්දකලා තියෙනවා තරහා. සිය දහස් වාරයක් අපි අත්දකලා තියෙනවා සතුට, ආශාව, සොම්නස, ප්‍රීතිය. ලක්ෂ කෝටි වාර ගානක් අප අත්දැක ඇති දුක. මේ ඇස් දෙකෙන් කොපමණ කඳුළු බිඳු ගලාගෙන ගිහිල්ලා මේ ජීවිතේ තුල. සංසාරය ගැන කියන්න බෑ. මහා මූදට වැඩි කියලා අපේ සාහිත්‍යයේ තියෙනවා. ඊට වැඩි කියලා. ඒක තමයි ඇත්ත. ඒ ඇත්ත වෙන්න පුළුවන්. තර්කානුකූල එක සත්‍යයක්. ඉතින් කොහොමද අලුත් කියන්නේ? ඔය කිසිම දුකක් අලුත් වෙන්න බෑ. කිසිම සුසුමක් අලුත් වෙන්නට බෑ. හරි පැරණි. ඔය අපේ හැම අත්දැකීමක්ම පෞරාණිකයි. ඔක්කොම කටුකෙට යවන්න තියෙන ඔය හැම තරහක්ම අලුත් කර කර මේක සීතකරණයක දාගෙන ඒක නැති වෙන්න නැතුව අලුත් නැවුම් පිට අපි තියාගන්න හදන ඔය තරහවල්, කවුරු ගැන ඇති වෙන තරහ වුණත් අපි කැමැති තියාගෙන අලුත් කර කර ඒක කොහොම හරි පිළුණු වෙන්න දෙන්නේ නැතුව ලුණු දාලා, ජාඩි දාලා, රත් කරලා, සීල් කරලා තියාගෙන නෑ. ඒක මෝඩකමක්. හරි පැරණි, ඉතාම පැරණි සංසාරයේ තරම් පෞරාණිකයි. ගඳ ගහනවා පිළුණු වෙලා. එය යවිය යුතුයි කෞතුකාගාරයකට. එය අත්හැර දැමිය යුතු දෙයක්, තියාගත යුතු දෙයක් නෙමේ, තබාගත යුතු දෙයක් නෙමේ. ආලින්දේ විසිත්ත කාමරේ ලක්ෂණ කරන විසිතුරු භාණ්ඩයක් නෙමෙයි තරහ කියන්නේ. අපි හැබැයි එහෙම හිතනවා ජීවිතේ නෑ. ඒක අතාරින්න තියෙන එක. අතහැරලම දාන්න, අතු ගාලම දාන්න. යම්සේ බිඳුණු, පැරණි, පිළුණු දුගදහමන මලකඩ කාපු, කුස් කාපු දෙයක් අපි විසික් කරනවද? කොහොමද අපි විසික් කරන්නේ? යම්සේ අපි කසල බඳුනකට දමනවද? යම්සේ කුණු වලකට විසික් කරනවද? යම්සේ දවල කුච්චලා අලු ටිකක් විසික් කරනවද? ඉඳුල් බත් ඇටයක් ඊයේ රාත්‍රියේ උයපු බත මේ පෑ 6කට 7කට පස්සේ ඉඳුල් පිලුණු වුණාම අපි තියාගන්නේ ගේ ඇතු විසික් කරනවා. ඊට වඩා අප ඉක්මන් ගිය යුතුයි අපේ හිතේ ඇති වෙන මේ තරහවල් අතහරින්නට. ඊට වඩා අප යොහුසුළු විය යුතුයි හිතේ ඇති වෙන දුක් අතහරින්නට. මක් නිසාද ඒවා ඊයේ රාත්‍රී හිතු බතට වඩා පැරණි. ඒ බතට වඩා පිළුණු වෙලා ඉඳුල් වෙලා ඊට වඩා දුගඳ හමනවා. ඉඳුල් යමක් ගෙදර තිබ්බා කියලා ඒ ගෙදර විතරයි කිලුතු. නමුත් මුළු ජීවිතයක් මුළු හිතක් හදවතක් ආධ්‍යාත්මයක් මේ පිළුණු වෙනවා පිළුණු යමක් තියාගෙන ඉන්න. අන්න විදර්ශනාවේදී අප දකිනවා මේ හැම දෙයක්ම පිළුණු වූ දේවල් විදිහට. සරව විදිහට සරව කියන්නේ නරක වූ දෙයක් අලුත් දෙයක් නෙමේ සරව කියන්නේ. ඉතින් දර්ශනාවේදී අපට කියනවා ඔය හැම අත්දැකීමක් දිහාම බලන්න සරව දිහා බලන විදිහට පිළිකුලින් නෙමේ හැබැයි තබා ගන්නට ඕනේ කියන හැඟීමෙන් නෙමේ අතහරින්නට. සරව කවුද තියාගන්න හදන්නේ? ඒ තියාගත්ත කියලා කාටද ප්‍රයෝජනයක් ලැබෙන්නේ? සරව තියෙන්න තියෙන්න අනිත් පිරිසිදු ලේ සරව බවට පත්. ඒක අපි අතහැරලා දාන්න. වේදනයි නමුත් අතහරිනවා. අතහැරියාම සැපයි. අතහැරියාම ලස්සනයි. අතහැරියාම නිරෝගී. විදර්ශනාව කියන්නේ වගේ අපි දකිනවා තරහා සරව විදිහට. පැහැවනවා. ඒ කියන්නේ පැසවනවා කියන්නේ තරහ පැහැවෙනවා. හිතේ ඇති වෙන තරහ අපි තියන් ඉන්න ඒක පැහැවෙනවා. ඉතින් යමක් පැහැවුනහම ඒක සරව බවට පත් වෙනවා. ඉතින් අපේ මනස තුල බලන්න කොපමණ සරව පිරීලා තියෙනවද? අර ලස්සන බලාපොරොත්තු. මනස නැමැති භාජනයේ අපි කියනවා ලස්සන බලාපොරොත්තු වලින් පිරීලා තියෙන්නේ කියලා. නමුත් ඒ ලස්සන මතු පිට විනිවිද ඇතුළට ගිහිල්ලා බලනකොට විදර්ශනාවෙන් පේනවා සරව ලක්ෂණ භාජන ලක්ෂණ කවර ඇතුලේ මොනවද තියෙන්නේ සරව. ඒ පිටින් ලක්ෂණයි ලේබල් එක ලක්ෂණයි අපේ ළඟ බලාපොරොත්තු තියෙන්න පුළුවන් තව කෙනෙක්ගේ හිතක් විදවන්න. ඒක බලාපොරොත්තු. ඉතින් බලාපොරොත්තු කියන වචනේ ලක්ෂණයි. බලාපොරොත්තු කියන වචනේ ගත්තහම ඒක ඉතාම සුන්දරයි සෞන්දර්යාත්මකයි බලාපොරොත්තු. හැබැයි මොකක් ගැනද මේ බලාපොරොත්තු වෙන්නේ? තව කෙනෙක්ගේ හිතක් රිදවන්නේ. ඉතින් මේ බලාපොරොත්තුව නැමැති ලක්ෂණ වයිවර්ණ බෑග් එක ඇතුලේ තියෙන්නේ පැහැවපු සැරව. ඉතින් අපි තියාගන්නවද? ලක්ෂණට රැවටිලා තියාගන්නවද? නෑ. විදර්ශනාවේදී අපි යනවා මේ මනස නැමැති භාජනයේ ඇතුළට ගොස් එක් එක් බලාපොරොත්තුව වෙන වෙනම විග්‍රහ කරලා බලනවා, වෙන වෙනම විශ්ලේෂණය කරලා බලනවා. මොනවද මේ බලාපොරොත්තුව? මේ බලාපොරොත්තුව නැමැති පොදි ඇතුලේ මොනවද තියෙන්නේ? ලියලා බලනවා එක එක. හැම බලාපොරොත්තුවක්ම අපි විග්‍රහ කරලා බැලිය යුතු වෙනවා. ඒ ඔබ විග්‍රහ කරේ නැත්නම් කවුද ඔබ වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු විශ්ලේෂණය කරලා මනස පිරිසිදු කරලා දෙන්නේ? කවුරුවත් නැහැ, කාටවත් නැහැ. කාටවත් නීති දාන්න බෑ වගේ ඔබ ඇති කරගනු ලබන බලාපොරොත්තු පිළිබඳව කිසිම කෙනෙකුට බෑ උදව් කරන්නත්. ඔබේ බලාපොරොත්තු විග්‍රහ කරලා ඉවත් කළ යුතු දේ ඉවත් කරලා, පිරිසිදු කළ යුතු දේ පිරිසිදු කරලා, අතු ගන්න ඕනේ දේ අතු ගාලා, හිස් කළ යුතු දේ හිස් කරලා නැවුම් මනසක් හදාගන්න ඒකටත් බෑ කාටවත් උදව් කරන්න. අපි සතුටු වෙන එක පැත්තකින් කාටවත් නීති දාන්න බෑ කියලා අපිට හිතන දේවල් වල. හැබැයි අනිත් පැත්තෙන් ඒකම අපිට අපේම දෙපයින් නැගී සිටින්නට අපි උදව් කරගන්නට ඕන. ඒතර විදර්ශනාවේදී අවසාන වශයෙන් නැවතත් කීවොත් මොකද්ද විදර්ශනාව කියන්නේ? අවදීන් සිටීමක්, සිහියෙන් සිටීමක්, අවධානයෙන් සිටීමක්. මොනවා පිළිබඳවද අපේ අත්දැකීම් ගැන? අත්දැකීම් කියන්නේ මොනවද? මේ කාරණා හතරට දැනෙන දේට, පේන දේට, ඇහෙන දේට, සිතෙන දේට. අපි දන්නවා මොනවද මට හිතෙන්නේ, අප දන්නවා අපට මොනවද පේන්නේ, අප දන්නවා ඇහෙන්නේ මොනවද, දැනෙන්නේ මොනවද. අන්න දන්නවා නම් ඒ කියන්නේ ජීවත් වුණා කියන එක, භාවනා කළා කියන එක. දන්නේ නැතුව ඕනේ තරම් දේවල් ඇහෙන්න පුළුවන්. ඉතින් අපි ඇහුවොත් මොනවද ඇහුනේ, අපි කියන අපි දන්නේ නැහැ මොනවද ඇහුණාද. ඇත්තටම දන්නේ නැහැ. ඒ දන්නේ නැහැ කියන තැන ඔබ ඉඳලා නැහැ. මා කියනවා නම් මා දන්නේ නැහැ මොනවද ඇහුණාද කියලා. ඒ කියන්නේ මා මේ මොහොතේ ජීවත් වෙලා නැහැ. එතන ජීවත් වෙලා නැහැ. මිය ගිය කෙනෙක් තමයි දන්නේ නැත්තේ. නිදාගෙන හිටිය කෙනෙක් තමයි දන්නේ නැත්තේ මොනව ඇහුණද කියලා. එක්කෝ අප ඒ මොහොතේ මිය ගිහිල්ලා, එක්කෝ අප ඒ මොහොතේ නින්දටපත් වෙලා. එතකොට මිය ගිහිල්ලත් නැත්නම්, නිදාගෙන හිටියෙත් නැත්නම්, ඒත් දන්නේ නැත්නම් ඒ කියන්නේ අපි ජීවත් වෙලා නැහැ. අවදියේ ඉඳලා නැහැ. භාවනාවේදී හාපුරා කියා අපට තේරෙනවා අප කොපමණ නිදාගෙන ඉඳලා තියෙනවද කියලා. රාත්‍රියේ විතරක් නෙමේ දහවලේදී. මක් නිසාද දහවලේ වෙන දේවල් ගැනවත් නැහැ අපිට අවධානයක්. ඒක සංසාරේ වැඩිපුරම අපි කරලා තියෙන්නේ නිදාගෙන. අනවධානයෙන් සිටීමක්, අජීවීව සිටීමක්, නොදැන මොනවා වෙනවද දන්නේ නැතුව සිටීමක්. කෙනෙකුට කියන්න පුළුවන් මට මොනවත් ඇහුන්නේ නැහැ කියලා. හැබැයි ඇහුන්නේ නැහැ කියනදත් එයා අවධානයෙන් ඉන්නට ඕනේ. හොඳ අවධානයෙන් ඉන්නකොට කෙනෙක් දන්නවා මට ඇහුන්නේ නැහැ කියලා යමක්. හැබැයි මොනව ඇහුණද දන්නේ නැහැ කියපු ගමන් එතන ඒ තැනැත්තා ජීවත් වෙලා නැහැ. සජීවීව ඉඳලා නැහැ. අවධානයෙන් ඉඳලා නැහැ. සිහියෙන් ඉඳලා නැහැ. අන්න භාවනාව. මොකද්ද භාවනාව කියලා හුඟක් දෙනෙක් අහනවා. ගාක් දිනෙක උත්තර දෙනවා, පොත් ලියනවා, සම්මන්ත්‍රණ තියනවා. සරලව ප්‍රායෝගිකව පටන් ගන්න හොඳ තැනක් මොකද්ද? මොනවද මට ඇහෙන්නේ? මොනවද මට පේන්නේ? මොනවද මට දැනෙන්නේ? මොනවද හිතෙන්නේ? එක මිනිත්තුවක් ඇතුළත ඉන්න පුළුවන් නම් අවධානෙන් ඇහෙන දේවල් දැනගෙන, පේන දේවල් දැනගෙන, දැනෙන දේ දැනගෙන, හිතෙන දේ දැනගෙන මේ මිනිත්තුව තුළ ඔබ සම්පූර්ණයෙන්ම සජීවී පුද්ගලයෙකු බවට පත් වෙනවා. ඔබ උපන්න කෙනෙකු බවට පත් වෙන. එතෙක් ඔබ ඉපදිලා නැහැ. ඔහි ඉඳලා තියෙනවා. හැබැයි එක මොහොතක් හොඳ අවධානය යොමු කරන්න මොනවද මට ඇහෙන්නේ, මොනවද පේන්නේ, හිතෙන්නේ සහ දැනෙන්නේ. ඒ මොහොතේ දැනේ ඔබ අලුතෙන් උපදින බව. අලුත් ජීවයක්, අලුත් ශක්තියක් උපදින බව, සතිය උපදින බව, සිහිය උපදින බව, අවධානය උපදින බව. අන්න ඒ මොහොතේ භාවනාව තියෙනවා. ඒකට භාවනාව කියන එක සමහර වෙලාවට තියෙනවා, සමහර වෙලාවට නෑ. ඉතින් අපිට පොතක් කියවන්න පුළුවන් මලමිනියක් තේ. උත්තර ලියන්න පුළුවන් මලමිනියක් තේ නිදාගෙන වගේ. නැතිනම් සජීවීව අවධානයේ. තර භාවනාව කියන්නේ සජීවීව ජීවත් වීම, දැනගෙන ජීවත් වීම, අවධානයෙන් ජීවත් වීම, සිහියෙන් ජීවත් වීම. හැම ශබ්දයක්ම, හැම රූපයක්ම පිළිබඳ ඔබ සාක්ෂිකරුවෙක් බවට පත් වෙනවා. වෙන කවුරුවත් සාක්ෂි දෙන්නේ නැහැ මොනවද ඇහුනේ කියලා. එක්ක මම දන්නවා, එක්ක මම දන්නේ නැහැ. කාටවත් කියන්න බෑ නෑ ඔබට මෙහෙම ශබ්දයක් ඇහුණා. කිව්වට වැඩක් නෑ. තව කෙනෙකුට බෑ සාක්ෂි දෙන්න මගේ ජීවිත අත්දැකීම් පිළිබඳව. ඊට මමම සාක්ෂිකරුවෙක් විය යුතුයි. ඒ නිසා මේ භාවනාවේදී තමන්පත් වෙනවා තමන්ගේම ජීවිතයේ සාක්ෂිකරුවෙකු බවට. ජීවිතයේ සාක්ෂිකරුවෙකු බවට පත් වූ කෙනෙකුට, මේ සංසාරයේ සාක්ෂිකරුවෙකු බවට පත් වූ කෙනෙකුට නිරෝධයේ සාක්ෂිකරුවෙකු බවටත් පත් වෙන්න පුළුවන්. දුකේ සාක්ෂිකරුවෙක් වුණු කෙනාට තමයි දුක නැති තැන සාක්ෂි දරන්න පුළුවන්. නැතිනම් අපි දුක් විඳිනවා, දුක් විඳින බව දන්නේ නැහැ. එතකොට කෙනෙක් දුක් විඳිනවා නම් දුක් විඳින බව දන්නේ නැතුව දුක නැති වෙලාවට ඒ තැනත්ත දන්නේ නැහැ තමන් දුක් විඳින්නේ නැති බව. ලෙඩ රෝගී සාක්ෂිකරුවෙකුට තමයි නිරෝගී භාවයේ සාක්ෂිකරුවෙක් වන්නට පුළුවන්. ඒ නිසා ඔය තුන්වෙනි ආර්ය සත්‍යය ගැන කතා කරනකොට එතන කියන්නේ සාක්ෂිකරුවෙක් බවට පත් වෙන්න. සච්චිකාතබ්බං සාක්ෂිකරුවෙක් බවට පත් වෙන්න. මොන වගේද? නිවීමේ සාක්ෂිකරුවෙක්. එතකොට ගින්නේ සාක්ෂිකරුවෙකුට තමයි ගින්න නිවීම පිළිබඳව සාක්ෂි දරන්න පුළුවන්. ගිනි ඇවිලෙන බව නොදන්නා කෙනෙකුට ගින්න නිවුණා කියන එක පිළිබඳව අත්දැකීමක් නැහැ. ඒ නිසා තමන්ගේ අත්දැකීම් පිළිබඳ අවධානයෙන් සිහියෙන් සජීවීව දැනගෙන ඉන්න. ඒක තමයි භවනාම කියන්නේ. ඒ අත්දැකීම් අර විදියට ඇත්තටම අපි හදාගත්ත දේ මොනවද, සංකල්ප මොනවද කියලා විශ්ලේෂණය කිරීමක් කරන්න පුළුවන්. ඒක දෙවෙනිය. පළවෙනියෙන් කරන්න තියෙන්නේ හැම අත්දැකීමක් ගැනම අවදියෙන් ඉන්න එක, සිහියෙන් ඉන්න එක, දැනගෙන ඉන්න එක. නිදාගෙන නෙමෙයි, මිය ගියා කිසේ නෙමෙයි. අපි බලමු කොපමණ දුරට අපට පුළුවන්ද සජීවීව සිහියෙන් සාවධානයෙන් මිනිත්තු කීපයක් ඉන්න. අත්දැකීමක්ම, හැම ආශාවක්ම, හැම දුකක්ම, හැම තරහක්ම මේ ඇතිකෙන්නේ පළවෙනි වතාවට නෙවෙයි. කිසිදු දෙයක් ජීවිතේ අලුත් නෑ, නැවුම් නෑ. නැවුම් වූ අලුත් වූ යමක් තියෙනවා නම් එය සජීවී බව විතරයි, අවධානය විතරයි, සිහිය පමණයි. ජීවත් වෙන බව, ජීවිතේ දේවල් සිද්ධ වෙන බව දැනගන්න පුළුවන් හැකියාව විතරයි. එයයි නැවුම්, එයයි අලුත්. සිහියෙන් සිටීම තුළ නැවුම් පුද්ගලයකු බවට, සජීවී පුද්ගලයකු බවට. මොහොතින් මොහොත පත්වෙන බව, තමන්ගේ අත්දැකීමක් කරගනිමින් අපි සිහියෙන් පරණීය සූත්‍රය අධ්‍යයනය කරමු.